ගරු සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු මුල්ලසාරණ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ගැන කතා කරන්න කැමතියි. මොකද මම හිතන්නේ බරපතලම අර්බුදේ වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වසරේ තමයි. කොවිඩ් ඉෂුව එකත් එක්ක මේ වසරේ ඔවුන් මීට පෙර මේ කාලේ මේ අවුරුදු 3 ඇතුළත කොහොමත් මම හිතන්නේ කොවිඩ් 19 පසංගතයත් එක්ක අපේ රට බේරගන්න සෞඛ්‍ය ශිෂ්‍යත්වයේ සියලුම දෙනා ගොඩක් මහන්සි වුණා. මහන්සියලා අපේ රටේ ජනතාව බේර ගැනීමට කටයුතු කරා. මේක පැසසුම්ම කතා කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශ සියලුම නිලධාරීන්ට, අමාත්‍යතුමා, අමාත්‍යතුමිය, හිටපු අමාත්‍යතුමිය, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා, හිටපු ජනාධිපතිතුමා මහත් වේසක් ගත්ත සියලු වැඩ නවත්තලා මහත් වේසක් ගත්ත මේ දේ කරන්න එතුමාටත් ගොඩක් පිං. මොකද මේ ආකාරයෙන් කටයුතු කරපු නිසා තමයි අපිට ජීවත් වෙලා ඉන්න වරම් ලැබුණේ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ වෙලාවේ හමුදාවේ රණවිරුවන්ටත්, විරෝධ රණවිරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාව හොඳට වටහාගෙන ඒ අවස්ථාවට අවශ්‍ය විදියට කටයුතු කිරීම සම්බන්ධව කොමනත් මම බදුලි ස්ටික්ගේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් ඌව පළාතට දැන් උදේ ඉඳන් කතා කරනවා. බහිරවය ගැන කතා කරනවා උදේ ඉඳන් බහිරවය ගැන. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමනේ ඌව පළාතේ බහිරවයෙක් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බහිරවියක් ඉන්නවා. ඉතින් මම ඒක ගැන කතා කරන්න ඕනේ අපේ අමාත්‍යතුමනි. මොකද මම පළාත් සභාවේ ඉන්න කාලේ ඉඳන් දැන් අවුරුදු 6-7 ඉඳන් කතා කරනවා මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. බදුලි ස්ටික්ගේ එහෙම නැත්නම් ඌව පළාතේ තියෙන ප්‍රශ්නයක් ගරු අමාත්‍යතුමනි, මේක අපිට निराකරණය කරගන්න ඕනේ කොහොම හරි. සමහර වෙලාවට ඇවිල්ලා සමහර රෝහල් වලට, බණ්ඩාරල රෝහල් වලට ඇවිල්ලා කියනවා සමහරලාට මම මේක දියුණු කරන්න, මම මේකට ඩෙවලොප් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කියනවා කෙලින්ම. මාධ්‍ය වේදිකාවට කියනවා, මම මාධ්‍ය වේදිකාවක් අහනවා ප්‍රශ්නයක්. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමෙන් ප්‍රශ්නයක් අහනවා මාධ්‍ය වේදිකාවක්. ඔබතුමිය ඉන්න ප්‍රදේශයේ කෙනෙක්, මේ ප්‍රදේශයේ කෙනෙක්, ඇයි ඔබතුමිය මේ බණ්ඩාරල රෝහල දියුණු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ එතුමිය කියන දේ තමයි මම මැරුණත් ඒක වීඩියෝ එක තියෙනවා, මට දෙන්න පුළුවන්. මම මැරුණත් මේ රෝහලට මම එන්නේ නැහැ කියලා. ඇයි මේ තරහ? මේ ප්‍රශ්නයක්. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ ගැන සොයලා බලන්න. මේක මොකක් හරි කළා මේක සොයලා බලලා මේ ගැන මේ ඇයි මේ වෛරය? බදුල දිස්ත්‍රික්කේ බණ්ඩාරවිල කියන්නේ දරුවෝ පාසල් දරුවෝ 40,000ක් විතර දවසට එහෙට මෙහෙට යන ප්‍රදේශයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ඇල්ල බණ්ඩාරවල කියන්නේ ඉතාම ළඟ ප්‍රදේශයක්. සංචාර ව්‍යාපාරය ගැන අපි කතා කරන සංචාරකයන් එන්න ඉස්සෙල්ලා අහන්නේ අපේ තියෙන පහසුකම් මොනවද කියලා. ඕන සංචාරයක් මට මේ ඊපෙරේදා කොරියන් ඉන්වෙස්ටර් කෙනෙක් කතා කරලා අහනවා, මම ඒ පැත්තට ගෙන ගන්න කතා කරනකොට එයා කියනවා, මොකද්ද කොහොමද ඔයගලන්ගේ හොස්පිටල්ස්, ඒගොල්ලන් බලන්නේ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඒගොල්ලන් කොහොමද මේ හොස්පිටල් වල කන්ඩිෂන් එක බලන්නේ. හැබැයි අපිට කියන්න දෙයක් නැහැ. ඒගොල්ලන් මේව බලලා ඒ ප්‍රදේශවලට යන්න කැමති වෙන්නේ නැහැ. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ ගැන විශේෂයෙන්ම සොයා බලන්න. මයංගන රෝහල දිස්ත්‍රික් රෝහලක් කරන්න දැන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ වගේම ශික්ෂණ රෝහලක් අපේ අධිගරු ජනාධිපතිතුමා ලබා දුන්නා. එහෙට ශික්ෂණ රෝහල මෙඩිකල් කොලෙජ් එකක් ලබා දුන්නා. ඒ මෙඩිකල් කොලෙජ් එකට ඒ අපේ බදුල රෝහල අප්ග්‍රේඩ් කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න පුළුවන් දැන්. හැබැයි කියන ප්‍රශ්නේ තමයි ඒ බදුල්ල ඉන්න වෛද්‍යවරුන් කියනවා ඒ ඉඩමදි කියලා. එහෙමනම් බණ්ඩාරවල රෝහල් පරිශ්‍රය අක්කර 28ක් තියෙනවා. දැන් මේ වෙනකොට ට්‍රේනින් සෙන්ටර්යක් හදලා තියෙනවා, තට්ටු අතක ඉදර බිල්ඩින් එකක් හදලා තියෙනවා, වෝටර් සෝස් එකේ දින අක්කර 28ක් නිකන් තියාගෙන ඉන්නවා. මේකේ අපිට ඕන ශික්ෂණ රෝල් හදන්න පුළුවන් අපිට. ওই ප්‍රශ්නයක් තියෙනවා නම් බදුල්ලේ. දියතලාව රෝල් ආයේ එක්ස්පෑන්ඩ් කරන්න බෑ. එතනින් යාට ඒකේ එක යුනිට්ස් දෙක ගන්න තියෙනෝනේ බේස් හොස්පිටල් එක. නමුත් එක ගන්න තියෙන්නේ. මේ මේකේ තියෙන එක්ක සබ් යුනිට්ස් එක මෙහෙට ගෙනත් දාන්න බණ්ඩාරවලට. ඒක කරන්න දෙන්නෙත් නෑ. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු අමාත්‍යතුමාගෙන් මේ ගැන විශේෂයෙන්ම කටයුතු කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම බදුල දිස්ත්‍රික්කයේ ඉන්න වෛද්‍යවරුන්, එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරුන් මේ ගැන කතා කරනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා විශේෂඥ වෛද්‍යවරුන්, දියතලාව රෝහල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහන්න. ඔවුන් කියන්නේ ඇයි මේ බණ්ඩාල රෝහල මේ දියුණු කරන්න දෙන්නේ නැත්තේ කියලා. මේක හරි ප්‍රශ්නයක්. විශේෂඥ වෛද්‍යවරුත් කියනවා හැමෝම කියනවා එක්කෙනෙක්ගේ එක්කෙනෙක් නිසා සෞඛ්‍ය වෛද්‍ය පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂතුමිය මේක කරන්න දෙන්නේ නැහැ කියන
ඒ තරම මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා නමුත් තාම ඇක්ෂන් එකක් නැහැ මම කන්සල්ටේටිව් කමිටි එකේ කතා කරා හැම දෙයකම හැම තැනකම කතා කරා නමුත් මේකට තාම ඇක්ෂන් එකක් නැහැ මේ ගැන සොයා බලන්න කියලා මං ඉල්ලා සිටිනවා ඉතින් ඒ වගේ බහිරවෙක් ඉන්නවා කියලා ආපහු ආරංචි වුණ සංස්කෘතික අරමුදලත් කාපු බහිරවෙක් ඉන්නවායි කියලා අපි දැන් කෝප් කමිටුවෙත් ඉන්නෝ මේ වලදී අපි දැකපු දේවල් මිලියන බිලියන 10 මාරක් බහිරවෙක් ගිලලා කියලා මේක හරි ප්‍රශ්නයක් ඇයි මේ මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ ඇයි මේ ෆලෝ අප් එකක් නැත්තේ කිසිම කමිටි එකක් නැතුව ඒ වගේ මුදල් ප්‍රමාණයක් අවභාවිතා කරන්න පුළුවන් නම් මොකද්ද මේ தත්ත්වය ඒ කියන්නේ විශේෂ සොයා බැලීමක් කරන්න කියලා මං ඉල්ලනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිම අනුමැතියකින් තොරව තමයි මේ දේවල් වියදම් කරලා තියෙන්නේ ඉතින් ඒ වගේම මං හිතන්නේ ක්‍රමවේදයන් නැමෙතන සිස්ටම් එකක් නැතිකම නිසා තමයි මේ විදිහට දේවල් සිදු වෙලා තියෙන්නේ කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යතුමනි අපිට විශේෂයෙන්ම අපි ඉල්ලනවා ඌවට හදවත් රෝගින්ගේ සුරකින කැති කරන එකක් ඒ කියන්නේ ස්ට්‍රෙතින් යුනිට් එකක් ඉල්ලනවා අපි ඒක ඔබතුමාට අද යෝජනා කරනවා අපි මේ යුනිට් එක අපිට දෙන්න අපිට එන්ජියෝග්‍රෑම් එකක් කරගන්න නම් එක්ක නුවරට යන්න ඕනේ එක්ක කොළඹට යන්න ඕනේ ඒ අහිංසක මිනිසුන්ට කරගන්න විදියක් නැහැ ඒක නිසා කරුණා කරලා අපිට මේ හදවත් රෝගී ඒකකේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විලා අවසානයි
මම DCC චෙයාර්මන් හැටියට මම අපි කතා කරා බදුලි දිස්ත්‍රික්කයේ මේ ප්‍රශ්නය ගැන හැම වෙලාවෙම කතා කරනවා ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ අමාත්‍යතුමාගෙන් නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාගෙන් ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගෙන් අපිට ඒ කැතිර කරන
ඒක අවසන් කරන මන්ත්‍රීතුමා
ස්ටෙන්ට් දාන යුනිට් එකක් අපිට ලබා දෙන්න කියලා ඒ වගේම එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කරන්න ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්තුතියි
මේ ළඟට ගරු කින්ස් නෙල්සන් මහතු ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා මූලාසන ඔබවන මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් බුද්ධ ශාසන අමාත්‍යාංශය සංස්කෘති අමාත්‍යාංශයේ වෛශීෂ්‍යයට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අද මේ මට පෙර කතා කරපු මැති ඇමතිවරු මන්ත්‍රීවරු මම හිතන්නේ මේ විෂයන් දෙක ගත්තම රටේ ජාතික ආරක්ෂාව වගේම රටට වැදගත් වූ අමාත්‍යාංශ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත් සංස්කෘතික බුද්ධ අපේ බුද්ධාගම වෙනුවෙන් ඒ තියෙන අමාත්‍යාංශය ගත්තත් ඉතා වැදගත් අමාත්‍යාංශ දෙක වැශීෂයක් ගැන තමයි අද මේ විවාදයට එකතු වෙන්නේ. හැබැයි අද අපි කල්පනා කළ බැලුවා මොනවද මෙතන කතා කරේ කියලා මෙතන ඉගෙනගාන මඩ ගැහිමක් තමයි උනේ. දැන් විපක්ෂ නායකතුමාට මඩ ගැහුවට අපේ පොළොන්නරුව රෝහලට බෙහෙත් ටික එන්නේ නැහැ. අපේ පොළොන්නරුව වක්වඩු රෝහලට තියෙන අඩුපාඩු ටික ලැබෙන්නේ නැහැ. මේවා තමයි අපි කතා කරන්න ඕන. දැන් අද විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුරු සියලු දෙනාම විපක්ෂ නායකතුමාට මඩ ප්‍රහාර එල්ල කරා. දැන් මේවට උත්තර දෙන්න ඕන අපි. හැබැයි අපි කල්පනා කළ බැලුවම මූලාසන වුණ මන්ත්‍රීතුමනි එළියේ ඉන්න ජනතා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එළියේ ඉන්න ජනතා බලාපොරොත්තු වෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ රටේ රෝගීන්ට වෙන සේවාව මොකද්දද පාර්ලිමේන්තුවෙන් අයවැයෙන් කතා වෙන්නේ කියන එක. හැබැයි එළියේ ඉන්න මිනිස්සු ගෙන අපි බැලුවොත් ඒගොල්ල සාධාරණයි අපිට මේ බණිනකට මේ 225ටම එළියෙන මිනිස්සු හැන ඉල්ලනවා සාධාරණයි. ඇයි අද මේ අයවැයසියෙන් අලුත් වසරට අපේ මොනවද ප්‍රතිපත්ති? රජයක් විදියට මොනවද අපි මේ රටට කරන්නේ? මේවා අපි මෙතන කතා කරන්න ඕනේ. හැබැයි ඒව නෙවෙයි මෙතන කතා කරන්නේ. පහුගිය කාලේ අරයා හොරගම් කරා, මෙයා හොරගම් කරා, හොරගම් කරා නම් මේවා රටේ අධිකරණයක් තියෙනවා. මේ අධිකරණයෙන් මෙයාට දඬුවම් දෙනවා. දැන් බලන්න විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා කෝප් කමිටුවට. මේ විගණන වාර්තාවේ කිසිම තැනක විපක්ෂ නායක තුමාට අපේ ගරු සජිත් ප්‍රේමදාස මහත්තයාට එතුමාට මේ විගණන වාර්තාව කිසිම චෝදනාවක් නැහැ. එමුනම් මොනවද මේ කතා කරන්නේ? දැන් මේ කෝප් කමිටුවේ ආණ්ඩු පැත්තයන් නියෝජනය කරනවා, විපක්ෂයන් නියෝජනය කරනවා. දැන් විගණන වාර්තාවේ පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමා ඒ පහුගිය කාලේ මාධ්‍යම සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. එහෙමනම් තව මොනවද අපි මෙතන කතා කරන්නේ? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඔබතුමාලා අලුත් සලස්මත් ඉදිරිපත් කරන්න. මොනවද සෞඛ්‍ය පැත්තෙන් අපිට මේ රටට කරන්න පුළුවන් දේ? අපිත් ඒකේ හොඳ දේවල් තියෙනවා, අපිත් ඒකට සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය ගත්තත් අපේ රටේ උරුමය ගත්තත් මේකේ සැලැස්ම මෙතන කියන්න. මෙතන ගරු සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගැහුවට මෙතන අපේ සහාවියක් ලැබෙන්නේ නැහැනේ. අපිත් ඒවට උත්තර දෙන්න වෙනවා. ඉතින් අපේ වටිනා කාලය මෙතන බලන්න කොච්චරද මුළු දවසම කතා කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන. වෙන 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 කිසි දෙයක් ගැන කතා කරේ නැහැ. අපි 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 ආසයි ආණ්ඩු පක්ෂයේ මැතිඅමතිවරුන්ගෙන් අහන්න, මන්ත්‍රීවරුන්ගෙන් අහන්න මේ අලුත් අයවැයෙන් මොනවද රටේ ජනතාවන්ට ලබා දෙන සේවාවන් කියලා. අඩු වශයෙන් දැන් පහුගිය කාලේ කොවිඩ් වසංගතෙත් එක්ක මේ රටේ සෞඛ්‍ය ශේත්‍රයේ ඉන්න සියලුම දෙනා විශාල කැපවීමක් කරානේ. කිසිම කෙනෙක් අඩුම ගානේ මේ නිලධාරීන්ට ස්තුති කරාද? කිසි කෙනෙක් අඩුම ගානේ ස්තුතියක් කරේ නැහැ. ලැජ්ජයි කියන්න කරපු කැපවීම. පීඑච්ආයිගේ නිලධාරි මහතුරු ගත්තොත්, එම්ඕඑච් එක ගත්තොත්, ග්‍රාම නිලධාරි මහතුරු ගත්තොත්, අපේ අපේ රටේ ඉන්න සෞඛ්‍ය ශේත්‍රයේ ඉන්න වෛද්‍යවරු සියලුම ඒ නිලධාරි මණ්ඩලෙ මොන තරම් කැපවීමක් කරාද? තමන්ගේ පවුල කෙනෙකුට පහුවේ කාලේ කොවිඩ් හැදුනම් ගෙදරින් යා නිරෝධායන කරන්න වෙනම තරක දවස් 14ක් තියලා තිබ්බා. තමන්ගේ අම්මට හැදුනත් ඒ දේ කරා. හැබැයි වෛද්‍යවරු ළඟට ගිහිලා ප්‍රතිකාර කරා, පුදුම කැපවීමක් කරානේ. මේ කිසි කෙනෙකුට ස්තුතියක් කරේ නැහැ. හැබැයි එක දෙයක් කරා. සජිත් ප්‍රේමදාස මහත්තයා එතුමාගේ නෝනටයි මඩ ගහනවා. එහෙම කිව්වම මේ රටේ ප්‍රශ්න විසඳනවද? ඉතින් ඒ නිසා කනගාටුයි මේ ගැන කියන්න. විශේෂම ගරු ඇමතුමනේ, විශේෂම සෞඛ්‍ය ශේත්‍රය ගත්තම 2022 දෙසැම්බර් මාසයේ 31 වසරේ විශාල වශයෙන් විශ්‍රාම යන අපේ වෛද්‍යවරු, මම හිතන්නේ මේ වෙනකොට වෛද්‍යවරු 500කට වගේ සංඛ්‍යාවක් විදේශගත වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂ වෛද්‍යවරු 150ක් මං හිතන්නේ විදේශගත වෙලා තියෙනවා. මේ தත්ත්ව තුලින් මං හිතන්නේ ඉදිරියේදී අපේ රටේ සෞඛ්‍ය ශේත්‍රයට විශාල බලපෑමක් සිදු වෙනවා. කරු ඇමතුමනේ මේ සම්බන්ධ විශේෂ අවධානයක් ඔබතුමා යොමු කරන්න වෙනවා. ඒ වගේම පොළොන්නරුව වකුගඩු රෝහල ගත්තම මං හිතන්නේ චීන රජයේ විසින් අපේ රජයට ලබා දුන්න ආධාර මේක ණයක් නෙවෙයි, පරිත්‍යාගයක්. බිලියන 12ක් වගේ විශාල මුදලක් වැය කරලා පොළොන්නරුව දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි, ඒ උතුරු මැද පළාතටම ලබා දුන්නු සම්පතක් මේක. හැබැයි මේක හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ගරු ඇමතුමා. මේකේ නියමිත කාර්ය මණ්ඩලයේ 800ක් ඉන්න ඕන. දැනට 800ක් වෙනුවට 172යි මේ කාර්ය මණ්ඩලයේ මේක ඉන්නේ. ඩයිලසිස් කරන ඇඳවල් 100ක් තියෙනවා. ඇඳවල් 50යි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉතුරු මැෂින් ටික අවුරුදු ගණනාවක් යනවා, කිසිම දවසක ක්‍රියාත්මක කරලා නැහැ. මම හිතන්නේ මේ වගේ දැන් එක්ස්පයර් ඩේට් එකක් පැනලා ඒ වගේ තියෙන මැෂින් වල තියෙන කාලය මේවට යම් කිසි දෝෂයක් ආවොත් ඒ අදාළ කම්පැනිවත් වාක් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශාල ප්‍රශ්නයක් මේක. ඉතින් ගරු ඇමතුමනි, මෙන්න මේවා තමයි අපි කතා කරන්න ඕන. මේ 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 වකුගඩු රෝහල මං හිතන්නේ පහුගිය කාලේ මේ රසායනික පොහොර සම්බන්ධව හැමෝම කතා කරා. වකුගඩු ගැන හැමෝම කතා කරා. පුදුම ආදරයක් ඇති වුණා රටේ ඉන්න ගොවි ජනතාව ගැන. අනේ මේ රසායනික පොහොර නිසා වකුගඩු රෝගේ හැදෙනවා, වකුගඩු රෝගේ හැදෙනවා. දැන් වකුගඩු රෝගේ හැදිලා ඉන්න මිනිස්සුන්ට හදලා රෝහල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ගරු ඇමතුමනි මේ වකුගඩු රෝහල සම්බන්ධව.
ඔබතුමාට තව මිනිත්තුක කාලයක් තියෙනවා.
ගරු ඇමතුමනි, මේ වකුගඩු රෝහලේ ආපන ශාලාව හවස 5 වෙනකොට පහනවා. එතකොට රෑ කාලේ මේ අයට රෝගීන්ට, රෝගීන්ව බලා ගන්න ඉන්න අයට, ඒ අයට ආහාර ගැනීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, විශේෂයෙන්ම ගත්තම අද මන්දපෝෂණේ, දැන් මන්දපෝෂණේ ගත්තම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිම ගමක මන්දපෝෂණයක් ගැන අපි අහලා තිබුණේ නැහැ. දැන් මේ මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න MOH එකේ ඉන්න නිලධාරීන්ට ඒ ගම්වලට යන්න තියෙන දුර ප්‍රමාණය වැඩි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම කිලෝමීටර 20-30 මේ අය තමන්ගේ මෝටරසයිකලෙන් යන්න වෙනවා. දැන් මේ අධික ඩීසල් පෙට්‍රල් මිලත් එක්ක මේ අය සහායන වලට යන එක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් ගැමිණි මව්වරු, ඒ වගේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ මේ අය හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අයට මං හිතන්නේ විශේෂ අපි ඉන්ධන පහසුකමක් ලබා දීලා මේ අය ධෛර්යමත් කළා මේ සෙන්ටර්ස් වලට යවලා, ගැබිනි මව්වරුන්ගේ තියෙන සෙන්ටර්ස්, ඒ වගේම අඩුබර,
ඔබතුමාගේ කාලය අවසානයි ගර්මන්තුමා,
අඩුබර තියෙන ළමයිගේ සෙන්ටර්ස් හොයාගෙන මේවට අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් විශේෂයෙන් පොළොන්නරුව රෝහල ගත්තම පහුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා මේ මේ පළාත් සභාවේ මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන පොළොන්නරුව රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරා. මට
ගර්මන්තුමා අවසන් කරන්න කාලය අවසානයි
කිව්වා. MR මැෂින් එකක් ලබා දෙන්න කියලා මම හිතන්නේ ඒක හොඳ යෝජනාවක්. ඒක කඩිනමින්ම ක්‍රියාත්මක කරන්න කියලා කිමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
මීළඟට ගරු ඕමන්තුමා,
උලස්සනේ සභාපතිතුමනි, මම නැති වෙලාවේ මරික්කාර මන්ත්‍රීතුමා කතා වෙදි කියලා තිබා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ සම්පූර්ණයෙන් බොරු කියලා. මට මන්ත්‍රීවරයෙක් හැටියට කතා කිරීමේ අයිතිය තියෙනවා. මම මරික්කාර මන්ත්‍රීතුමාට කියනවා මම කියපු දේ බොරු නම් නොවැම්බර් මාසේ 2019 25 වෙනිදා ඒ කමිටුව අනුමත කරපු වාර්තාව සභාගත කරන්න කියලා මම ඉල්ලාස් කරගන්නවා මගේ කතාව. තෙසා බිලියන 3.9 සමා ඉවර කරනවා බිලියන 3.9. අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා 239ක් අනුමතියට දාලා තිනවා. ඒක අනුමත වෙලා තියෙනවා නම් ඒ අනුමත කරපු එක අපිට පෙන්වන්න මම මේක ඉල්ලාස් කරගන්නවා.
ඔව් මන්තු
මටත් മന്ത്രിවරයෙක් වශයෙන් කතා කරමින් දහතුන මම එතුමට කියනවා 2019 තුන්වෙනි මාසේ 15 වෙනිදා දැන් ඉන්න ජනාධිපතිවරයා පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට අනුමත කරපු අයවැය අරගෙන බලන්න ඒ වගේම ඊට පෙර ආවරණ අනුමැතිය අනුව කරපු දේවල් බලන්න කියලා.
හරි ස්තුතියි මීලඟට මීලඟට ජයරත්න ඒරත් මන්තුමා මන්තුමා වේලාව ඔව්
ගරු මුලසේ මන්තුමනි මම කලින් ප්‍රශ්න කරා මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමා කිව්වා මේ විගණකාධිපති වාර්තාව මූලික කරගෙන විගණකාධිපතිතුමා නිර්දේශෝ ප්‍රකාශයට පත් කරලා දිනවා කියලා මෙතන පංචාවත් දෝෂණයක් එහෙම නැත්නම් අරමුණ වලට පටණි වැඩ කරලා දිනවා කියලා. දැන් මම මේ වාර්තාව බැලුවා. කරුණාකරලා ඒ ටේබල් කරපු එක ඉවත් කරගන්න කියන්නේ ඒකේම ප්‍රකාශය ඉවත් කරගන්න නැත්නම් ඒ අදාළ පිටුව මොන පිටුවේද මෙන්න මේ කියන කාරණේ තියෙන්නේ කියලා පැහැදිලිව කියන්න. මෙතන බයිලා කියන බයිලා පිටියක් නෙමෙයි මේක පාර්ලිමේන්තුව වගේ මේ කටයුතු කරන්න ඕන. මේ පොතක් ටේබල් කරලා හරියන්නේ.
හරි නලි මන්තුමා.
ඒක කරුණාකරලා ඔබතුමා ඒ ප්‍රකාශය ඉවත් කරගන්න කියන්නේ.
ඔව් මන්තුමා.
මා කියනා වගේ මේ බයිලා පිටුව මටත් අයිතියක් තියෙනවා. විගණකපතිවරයා විසින් විගණපතිකරයාට අභියෝග කරන අපට අයිතියක් නැහැ. විගණකනා විගණකාධිපතිවරයා විගණනය කරලා මුදල් ලෞභාවිතාවක් සිදු වෙලා තියෙනවා. මේක මේ දේවල් අනුගමනය කරලා නැහැ කියලා විමර්ශනයක් කළා දෙනවා අමාත්‍යංශයේ ලේකම්. ඒකට උත්තර දුන්නම ඒක විගණනාධිපතිවරයා පිළිගත්තොත් එතුමාට නිදහස් වෙන්න පුළුවන්. මෙතුමා කිව්වා පොඩින්න කලබල වෙන්න එපා. පොඩින්න අහගන්නකෝ. හරි මම කියන්නේ මාර්තු මාසයේ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව නෙවෙයි. මරිකාර්මතුමා මේක පටලන්න එපා. අපි කියන්නේ නොවැම්බර් මාසයේ 25 වෙනිදා. ඒක අරකට ආවරණ යටුවත් යටත් නැහැ. ඒක බොරු. ඒක සම්පූර්ණයෙන් නැහැ. ඒක බොරුවක්. නොම ගවන්න එපා. අපි ජනවාරි මාසේ කෝප් කමිටුව කැඳවලා තිනවා. අපි දෙකොල්ලම එකට ඉඳලා අපි මේක හමු.
මන්දුව මෙහෙමයි. දැන් මේක මෙන්න අපි දැන් ජනවාරි මාසේ කැඳවලා තිනවනේ. හරි. ඔව් මාර්ක මන්තුමා.
මැතිතුමා
කෙටියෙන් ඉදිරිපත් කරන්න.
දැන් නොවැම්බර් මාසේ 25 අනුමත කරලා තියෙන මාර්තු මාසේ 15 වෙනිදා අනුමත කරපු වීදන් ටික. අනිත් එක තමයි එතුමා කිව්වා විගණකාධිපති කිව්වලු අවබෝධය කියලා.
හරි.
මෙන්න වීඩියෝ එක තියෙනවා.
මන්තුමා අපි දැන් මෙමයි දැන් මේක මෙතන විවාදයකට
කෝප් වීඩියෝ එක තියෙනවා අවබෝධය.
මෙතන ගරු මන්තුතුමාලා විවාදයකට යන්න බෑ. මොකද අද තව ගොඩක් අතිකෝ ඉන්නෝ. හරි මේ ඊළඟට ගරු ඔව් මොකද පොයින්ට් බෝඩර් එක
ඉල්ලුවේ ගරු සභාවේ
දැන් මෙහෙමයි
ගරු සභාවේ ඔබට යන්නේ කරමු ලිපිය
ඔව් ජයරත් නේරත් මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා නෑ ඔබතුමා කතාව ඉදිරිපත් කරන්න ගරු මන්තුමා එතන මෙතන නෑ ඔතන පොයින්ට් බෝඩර් ගන්න නෑ ඒකයි අරේ ඔබතුමා පොයින්ට් ඕවර් ඕඩර් කරන්න
ගියන්නකෝ
පොයින්ට් ඕඩර් නේද
මේ සභාවේ සභාගත කරන ලිපියක් අපිට ලබා ගැනීමේ අයිතිය තියෙනවා එතකොට මේ ලිපිය මම ඉල්ලපුවාම කිව්වා ඒක පොතක් ඉදිරිපත් කළා දෙන්න කියලා දැන් පොතම මැදින් කළ බලවම ඒක කොහොමත් මේ කියන වංචා දූෂණයක් පිළිබඳව නැහැ එතකොට ඔබතුමා මූලාසන විදිහට එක්කෝ ඒ ප්‍රකාශය සහ ඒ සභාගත කරන ලිපිය ඉවත් කරගන්න ඕන එහෙම නැත්නම් මට ඒ පිටුව හොයලා දෙන්න ඕන ඒ දෙකෙන් එකක් කරන්න ඕන ඒක ඔබතුමා කරන්න ඕනේ එහෙම නෙමෙයි
ඔව් මයින්දානන්ද මන්තුමා
ගරු 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 මුලසනේ සභාපතිතුමනි මුලසනේ සභාපතිතුමනි අද විපක්ෂ නායකවරයාගේ මඩ හොදන්න කතිකෝ 35 දෙනෙක් හරි කමක් නැහැ මගේ ප්‍රශ්නය විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා ඒකට උත්තර දෙන්න විගණකාධිපතිවරයාගේ වාර්තාවට උත්තර දෙන්න එච්චරයි ඇයි කලබල වෙන්නේ ඇයි ඔච්චර කලබල වෙන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාවට උත්තර දෙන්න එච්චරයි ඇයි තමුන්නාන්සලා
වැරදි කරලා නැත්නම් මන්තුතුමා
වැරදි කරලා නැත්නම්
නැ කිසිම පාසක් ගයි බවක් නැහැ මොකද හේතුව දැන් මේක විවාදයකට ගියොත් නෑ මේකට වෙනම දිනයක් විවාදයක් කිල්ල ගන්න අපි නෑ අපි වෙනම විවාදයක් ගමු ඔව් නලි මන්තුමා
ප්‍රශ්නේ අහන්නේ එතකොට ස්ථාවර නියෝග 91 උයටදී
සභාගත කරන ලද ලිපියක් අපිට ලබා ගැනීමේ අයිතිය තියෙනවා. එතකොට ඒ සභාගත කරන ලිපිය ඒ පැත්තෙන් කියනවා එහෙම එකක් නෙවෙයි පොතක් ඉදිරිපත් කරේ. එතකොට පොත බලපුවාම ඒ පොතේ කොහෙවත් නැහැ විකලකාධිපතිතුමාගේ වාර්තාවන වංචාවක් දූෂණයක් අවභාවිතාවක් වුණා කියලා. එතකොට ඔබතුමා මූලාසරෙන් කටයුතු කරන්න ඕන. එක්කෝ ඒ කියන පිටුව හොයලා අපිට පෙන්නන්න ඕන. එහෙම නැත්නම් ඒ පොත අකුල ගන්න ඕන. ඔයත් අකුල ගන්න යන්න ඕන. එහෙම නැත්නම් කතාලකතුමාට එන්න කියන්න ඕන. ඔය දෙකේ එකක් කරන්න.
අපි මේ සම්බන්ධයෙන් කතානායකතුමාට කාරණේ යොමු කරනවා. ඊළඟට ගරු ජයරත්න හේරත්නතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක්.
ඔබතුමාට ගරු මන්ත්‍රීමනේ පළමුවෙන්ම මතක් කරන්න ඕන මොළසමළු ගරු මන්ත්‍රීමාට මේ විවාදයේ මම කරුණා කරලා මගේ කාලේ එහෙම උදුර ගන්න එපා.
වාරි ඔබතුමා විනාඩි 7ක කාලයක්
තියෙනවා. ඒ කරුණා කරලා ලබා දෙන්න. කොවිඩ් වසංගතයත් දේශපාලන අර්බුදයත් ඊට පස්සේ උදා වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක අද මම හිතන්නේ සෞඛ්‍ය ඇමතුමා බරපතල අභියෝගාත්මක වැඩපිළිවෙලක තමයි නිරත වෙලා ඉන්නවා කියලා මට පේන්නේ. අද විශේෂයෙන්ම බෙහෙත් හිගය පිළිබඳව පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිදි ගණනාවක් ඉදිරිපත් වුණා. ඒත් අද උදේ මම දැක්කා පුවත්පතක සෞඛ්‍ය ඇමතුමාගේ ලේකම්වරයා සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කරයි කියලා අපි කියන සතුටු වෙනවා. මම මතක් කරන්න ඕන ගරු ඇමතුමනි, මේ බෙහෙත් හිගය කියනකොට මේ බෙහෙත් හිගයට සාධාරණ කාරණයක් තියෙනවා. ඩොලර් හිගය ඒක අපිට පිළිගන්න වෙන කතාවක් වෙනවා. නමුත් මේ බෙහෙත් හිගය සඳහා තවත් අපි අවධානය ඔබතුමාගේ අවධානය යොමු කළ යුතු කාරණයක් වෙන්නේ මේ බෙහෙත් ඉතාම කළමනාකරණය කිරීමේදී තියෙන අපරීක්ෂාකාරී තත්ත්වයන් නිසා බරපතල විදිහේ බෙහෙත් නාස්තියක් මේ රටේ සිද්ධ වෙනවා. ඒ නාස්තිය අවමන කර අපිට මේකෙන් වළක්වගන්නට පුළුවන් කමක් නැහැ. මට මතකයි මේ විෂය විවිධ පළාත් සභාවේ සහ මධ්‍ය රේකියා අමාත්‍යාංශයේම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු ගණනාවක් දරපු වෙලාවේ මම අත්දැකීමෙන් දැක්කා. විශේෂයෙන්ම මේ බෙහෙත් කල්ලිකිතු බෙහෙත් කියන මාතෘකාව වෙනකොට මේ බෙහෙත් කියන්නේ මං හිතන්නේ ලෝකේ ආයුධවලට පස්සේ තියෙන ලොකුම මාපියාව තමයි බෙහෙත් මාපියාව. මේ බෙහෙත් මාපියාවේ එක කොටසක් විදියට තමයි අද මේ කල්ලිකුත්තු බෙහෙත් තත්ත්වයට අවසානයේ මේක අපි විනාශ කරලා දාන්නේ. මට උදාහරණයක් විදියට කියන්නට පුළුවන්, අපි රේකී අමාත්‍යාංශයෙන් වෙන් කරන පළාත් සභාවට වෙන් කරන මුදල් අපි උදාහරණයක් විදියට ගත්තොත් මිලියන 500 නම් මේ මිලියන 500 සඳහා අපි ඒ පළාත් සභාවලට ඒ මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් බෙහෙත් නිකුත් කරනවා. ඒවා අපි මුදල් වශයෙන් නෙවෙයි හරස් සටහන් යොදලා අපි ඒ මුදල් අඩු කරගන්නවා. අවසානයේ වෙන්නේ ඒ පළාත් සභා ඇනවුම් නොකරපු බෙහෙත් කල්ලුකිත්තු කගල ලිකුත් වෙන්නට ආසන්න බෙහෙත් මං හිතන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් අවසාන මොහොතේ වෙනකොට මේගොල්ලෝ පිටත් කරනවා ඒ පළාත් සභාවල බෙහෙත් ගබඩාවලට. අවසානයේ වෙන්නේ ග්‍රාමීය රෝහල්වල ප්‍රාදේශීය මූලික රෝහල්වල මේ බෙහෙත් අපි විනාශ කරලා දානවා. එනිසා මේකට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරලා අපි මේ බෙහෙත් නාස්ති වීම කල්ලිකුත් වීම කළමනාකරණය නොකර ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන් අපිට අපේ මහජන මුදල් අපතේ අනේක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මම දැක්ක පෞගේ දවස්වල විවිධ පුවත් වාර්තා වුණා හෝමාගම් ප්‍රදේශවල බෙහෙත් මං හිතන්නේ ලක්ෂ ගණනින් බෙහෙත් විනාශ කරපු අවස්ථා. එහෙනම් මේකට තියෙන හොඳම දේ තමයි ඒ පළාත් සභාවල ඒ රෝහල්වල තියෙන බෙහෙත්වල පරිභෝජනය සම්බන්ධව සමීක්ෂණයක් කරලා ඔවුන්ට යම්කිසි නිශ්චිත මුදල් ප්‍රමාණයක් වෙන් කරලා අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඖෂධ සංස්ථාවේ ගබඩා ඒ පළාත්වල ඇති කරලා ඔවුන්ට ඍජුව මේවා මිලදී ගන්න ක්‍රමයක් සකස් කරලා දුන්නොත් මං හිතන්නේ මේ කල්ලිකිත්තු බෙහෙත් කියන මාතෘකාව අපිට සදහටම අමතක කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේකට වහවහ විසඳුමක් ලබා දෙන්නට කියන කාරණේ තමයි විශේෂයෙන් මතක් කරන්නට වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සභාව අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සභාවේ මෙහෙයවීමෙන් අපි ලංකාවේම ආදර්ශමත් OPD එකක් එහෙම නැත්නම් බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ඒකකයක් මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා අපි මිලියන 50කට වැඩි මුදලක් වෙන් කරලා ඒකේ කුඩා මිනි කුඩා ශල්‍යගාරත් ඇතුව අංග සම්පූර්ණ අපි ඔපීඩියක් හදලා තිබුණා කුරුණෑගල පුවක්ගස්සන්දිය ප්‍රදේශයේ. මේක අපි අතිකිරු ඇත්තරම කුරුණෑගල මහ රෝහලට දෛනිකව බාහිර රෝගීන්සෙට එන ප්‍රතිකාර සඳහා එන රෝගීන් සංඛ්‍යාව 1500 2000කටත් වැඩි. ඒ රෝහලේ තියෙන ඒ කාර්යභාරයත් එක්ක මම හිතන්නේ මේක රෝහලට අනවශ්‍ය කරදරයක්. ඒ තමයි බාහිර රෝගීන්සෙ අපි ඇති කරලා පළාත් සභාවේ වෙනම ස්ටැටියුට් එකක් හදලා මේක පැය 24 වැඩමුර තුනකට අපි මේක පටන් ගන්න උත්සාහ කෙරුවා. නමුත් අද අවාසනාවකට වෙලා තියෙන්නේ මේක අද කාර්යාලයක් බවට පත් වෙලා අපි හදපු ශල්‍යකාරව ඒ අනිකුත් ඒ සියලුම ඒ අවශ්‍ය ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙන්නේ කාර්යාල සඳහා මිසක් වෙන කිසිම මේකේ බාහිර රෝගීන්සයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධව අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, කොවිඩ් වසංගතය පිළිබඳව අපිට මේකෙන් බැහැර වෙන්නට පුළුවන් කමක් නැහැ. අද වෙනකොට මම හිතන්නේ චීනයේ බීජින් නුවර අද උද්ඝෝෂණ තියෙනවා. අද කොවිඩ් වසංගතය කොවිඩ් 19 නැවතත් එළියට ඇවිල්ලා තියෙනවා. අද මේක චීනය නැවත වසා ගන්න තත්ත්වයකට ඒ ප්‍රාන්ත යම් යම් සීමා බන්ධන පනෝලා ඒගොල්ලන්ගේ මම හිතන්නේ ආර්ථිකයටත් බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය සිවිල් ජනතාව අද පෙළපාලි යන උද්ඝෝෂණ කරනවා චීනයේ බීජින් නුවර. ඒ නිසා මේ සම්බන්ධවත් ඔබතුමාගේ පූර්ව අවධානය මම හිතන්නේ මේ සඳහා යොමු කෙරුවොත් මම හිතන්නේ වඩාත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ අපේ හෙද කාර්ය මණ්ඩලවල සැලකිය යුතු අඩුපාඩුකම් තියෙනවා. NTS වල මම හිතන්නේ පුහුණු කිරීම සඳහා ඒ කාර්ය ඒ පිරිස් විධිමත් විදිහට බඳවා නොගැනීමේ ප්‍රශ්නේ නිසා මම හිතන්නේ සේවක හෙද නිලධාරීන්ගේ හිගයක් තියෙනවා. ඒයින්ද මේ පිළිබඳව යම් කිසි අවධානයක් යොමු කරන්නට වෙනවා. ඒ වගේම කුරුණෑගල මහරෝහල ගැන කතා කරුවා. කුරුණෑගල මහරෝහල ගරු අමාත්‍යතුමනි ශික්ෂණ රෝහලක් උනේ මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. ඒකේ බෝඩ්ලෑල්ල ගැලවිච්ච විදිය අපිට තේරුණෙත් නැහැ. ඒකේ බෝඩ්ලෑල්ල හයි කරපු විදිය අපිට තේරුණෙත් නැහැ. දැන් නැවතත් අවුරුද්දෙන් කරලීට ඇවිල්ලා තියෙන මාතෘකාවක් මේක ශික්ෂණ රෝහලක් කරනවා කියලා. ඒයින්ද මේ කුරුණෑගල රෝහල කියලා කියන්නේ ලංකාවේ භූගෝලීය පිහිටීම අතින් මඩකලපුව තිරිකුණාමලයේ උතුරු නැගෙනහිර යාපනය මේ සියලු ප්‍රදේශ ආවරණය වෙන එලිපත්ත තමයි කුරුණෑගල කියලා කියන්නේ. එහෙනම් මේ කුරුණෑගල ශික්ෂණ රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරුවොත් මේ කොළඹ මහ රෝහලට ඇදෙන ප්‍රමාණය මහනුවරට ඇදෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා.
ගරු අමාත්‍යතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ සඳහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන අතරතුරේ විශේෂයෙන්ම සෞඛ්‍ය සංස්කෘතික සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය පිළිබඳව ගරු අමාත්‍යතුමා බරපතල උත්සාහයක් ගන්න මේ පිළිබඳව. නමුත් කියන්න කනගාටුයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටයත් බුවනක රජතුමාගේ කාලෙ තිබිච්ච රාජමණ්ඩපය කඩලා
රජතුමාගේ කාලය අවසානයි. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
කුරුණෑගල නගර මැදියේ මං හිතන්නේ අද සොහොන් පිටියක් වගේ මේක තියෙන්නේ. එහෙනම් මේ පිළිබඳව යම් කිසි නිශ්චිත වැඩපිළිවෙලක් හදලා මේ තියෙන තත්ත්වයන් නිවැරදි කරගන්න කටයුතු කරන්න කියලා මම බොහොම කාරුණික මතක් කරන බව සුති.
සුති, මීළඟට ගරු ඩග්ලස් දේවානන්ද මහතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
සභයේ තලමදාංගහන්ර ගෞරව උරුපිනර අවர்களே, இன்றைய சுகாதார அமைச்சு கலாச்சார மத விவகாரங்கள் அமைச்சு தொடர்பான குழுநிலை விவாதத்தில் கலந்து கொண்டு என்னுடைய கருத்துக்களை முன்வைப்பதற்கு சந்தர்ப்பம் கொடுத்த கௌரவ அமைச்சர் விதுர விக்ரம் அவர்களுக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொண்டு, ஒரு காலத்தில் தென்னிலங்கை அரசுகள் மாற்றாந்தாய் மனப்பான்மையில் ஒரு பகுதியினரை நடத்தி கொண்டனர் தமிழ் சமுதாயத்தை. அதேபோல தொடர்ச்சியான இனக்கலவரங்கள் இதால் பாதிக்கப்பட்ட மக்களை பாதுகாப்பதற்காக அவருடைய உரிமையை வென்றெடுப்பதற்காக ஒரு காலகட்டத்தில் நாங்கள் உரிமை போராட்டத்தில் ஈடுபட்ட நாங்கள் அதனுடைய விளைவாக இலங்கை இந்திய ஒப்பந்தம் ஏற்பட்டது. அந்த ஒப்பந்தத்திற்கு பிறகு மாறி வந்த இலங்கை அரசுகள், அதாவது குணாம்ச ரீதியாக மாறி வந்த இலங்கை அரசுகள் பேச்சுவார்த்தை கூடாக பிரச்சனைகளை தீர்ப்பதற்கு உட்பட்ட வேளையில் அதற்கு இடம் கொடுக்காமல் அந்த உரிமை போராட்டத்தை அதால் பெற்றதை மழுங்கடிக்கக்கூடிய வகையில் ஒரு வன்முறை போராட்டமாக தொடர்ந்து அது சுத்தமாக மாற்றமடைந்து அதில் பலர் இலங்கையர் என்ற வகையிலும் சரி தமிழ் சமூகம் என்ற வகையிலும் சரி பலரை அது காவு கொண்டது. இருந்தாலும் 2009 அந்த யுத்தத்திற்கு அந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டது. அந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டு பேச்சுவார்த்தைகளுக்கு ஊடாக தமிழ் மக்கள் எதிர்கொள்ளுகின்ற பிரச்சனைகளுக்கு தீர்வு காணலாம் என்ற ஒரு நிலை ஒன்று உருவாக்கப்பட்டது. ஆனால் தூரவஸ்தவசமாக தமிழ் மக்களை பிரதிநிதித்துவப்படுத்துபவர்கள் என்று சொல்லிக் கொண்டுகின்றவர்கள் அதை பயன்படுத்தாமல் தங்களுடைய சுயலாப அரசியலுக்காண்டி அதை பயன்படுத்துவதால் இப்போ நான் தமிழ் மக்களுடைய தரப்பை மாத்திரம் சொல்லவில்லை, சிங்கள மக்கள் தரப்பிலும் இனவாதிகள் இருக்கின்றார்கள். அவர் தமிழ் மக்கள் மத்தியிலும் இருக்கக்கூடிய இனவாதிகள், சிங்கள மக்கள் மத்தியிலும் இருக்கக்கூடிய இனவாதிகள் இந்த பிரச்சனையை ஒரு தீரா பிரச்சனையாக வச்சிருப்பதற்கான முயற்சியில் ஈடுபட்டு கொண்டிருக்கிறார்கள். அதனுடைய நாட்டு மக்கள் விழிப்படைந்து இந்த பிரச்சனையை தீர்ப்பதற்கு முன்வர வேண்டும் என்று கேட்டுக்கொண்டு இன்று கிட்டத்தட்ட ஒரு அதாவது இங்கு இறந்தவர்கள் இந்த யுத்தத்தில் இறந்தவர்களை ஞாபகப்படுத்துவது அல்ல அவர்களுக்கு அஞ்சலி செலுத்துவது அவர்களுடைய உறவினர்கள் நண்பர்கள் யாரும் அதை செய்யலாம். அதில் எந்த விதமான பிரச்சனைகளுமோ எந்த விதமான தடைகளும் இல்லை. அதை ஒரு சுயலாப அரசியலுக்கு பயன்படுத்திக் கொள்வதுதான் அது ஒரு பிரச்சனையாக பார்க்கப்படுகின்றது. என்ன அந்த இறந்தவர்களுடைய வலி இறந்தவர் அதாவது இழந்தவர்களை அவருடைய உறவினர்களுடைய வலி எனக்கு நிரம்ப தெரியும் என்று சொன்னால் நானும் தனிப்பட்ட முறையில் பல உறவுகளை இழந்திருக்கின்றேன். சமூகம் என்ற வகையிலும் நான் இழந்திருக்கின்றேன். அந்த வகையில் அந்த இழப்புகளுடைய உணர்வை அந்த வலியை என்னாலே புரிந்து கொள்ளக்கூடிய மாதிரி இருக்கும். அந்த வகையில்தான் இந்த பிரச்சனைகளை சுமூகமாக பேச்சுவார்த்தை கூடாக தீர்த்து கொள்ளலாம் என்ற நம்பிக்கையோடு இலங்கை இந்திய ஒப்பந்தத்தை செயல்பாடுகளை நான் முன்னெடுத்து வருகின்றேன். இன்று அதாவது என்னை பல தற்கொலை குண்டுதாரிகள் கொள்வதற்கு முன் வந்தார்கள். அந்த வகையில் இன்று ஒரு குண்டுதாரியினுடைய இறப்பு நடந்தது 5 வருடங்களுக்கு முன்பு. நான் அதை விட்டு பரிதாபப்படுகின்றேன், அதுக்கு என்னுடைய அனுதாபத்தை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் இந்த அமைச்சு தொடர்பான என்னுடைய சில பிரச்சனைகளை தமிழ் மக்கள் மத்தியில் எழுந்திருக்கின்ற திருக்கோணேஸ்வர ஆலயம் தொடர்பான பிரச்சனை மற்ற வவுனியா வடுக்குநாறு மலை ஆதிசிவன் கோவில் விவகாரம் குருந்தூர் மலை ஆதிசிவனையினர் ஆலய விவகாரம் வர அவ்வாறான சில பிரச்சனைகள் இருக்கின்றன. இது தொடர்பாக கௌரவ அமைச்சர் விதிர விக்ரம அவர்களுடன் நான் கலந்துரையாடி இருக்கின்றேன். அவர் ஒரு நியாயவாதியாக ஜதார்த்தவாதியாக இருக்கின்றார், அவருடைய நீண்டகால நண்பர். அப்ப நாங்கள் கள விஜயத்துக்கூடாக திருக்கோணேஸ்வரம் சென்று அந்த பிரச்சனையை சுமூகமாக கொள்கை ரீதியில் தீர்த்திருக்கின்றோம். ஆனபடியினால் விரைவில் அந்த பிரச்சனை தீர்க்கப்படும் என்று நம்புகின்றேன். அவர் அமைச்சராக பொறுப்பில் அந்த அமைச்சனுடைய பொறுப்பாக இருந்தாலும் நான் சக அமைச்சர் என்ற வகையில் நானும் பிரச்சனைகளுக்கு தீர்வு காண்பேன் என்று நம்புகின்றேன். அதே போல இந்த வவுனியா வடுக்குநாரிமலை ஆதிசிவன் கோயில் விவகாரம் மற்ற குருந்தூர் மலை இது சம்பந்தமாக கலந்துரையாடி இருக்கின்றேன். அது ஒரு நீதிமன்ற விவகாரத்துக்கு உட்பட்டிருக்கின்றபடியினால் நாங்கள் நேரில் சென்று திரும்பவும் ஒருமுறை அதை ஆய்வு செய்து நீதிமன்றத்துக்கூடாக அந்த பிரச்சனையை சுமூகமாக தீர்க்கலாம் என்று நம்புகின்றேன். அதே போல இந்துக்களோ தமிழ் மக்களோ பௌத்த மதத்திற்கு எதிரானவர்கள் அல்ல என்றால் கடந்த காலத்தில் பல தமிழர்கள் பௌத்தர்களாக இருந்திருக்கின்றார்கள். ஆனால் இந்த பௌத்த மதத்தினுடைய பெயரை பயன்படுத்தி காணியை அபகரிப்பது அல்லது ஒரு பலாத்கார குடியேற்றம் செய்வதைத்தான் தமிழ் மக்கள் ஏற்றுக்கொள்ளவில்லை, விரும்பவில்லை. அதுவும் எங்களுடைய கௌரவ அமைச்சர் அதை தெளிவாக புரிந்திருப்பார் என்று நினைக்கின்றேன். எங்களுடைய ஜனாதிபதி அவர்களும் அதில் தெளிவாக இருக்கின்றார். ஆனபடியினால் ஏற்கனவே பல தடவைகள் ஜனாதிபதி பொறுப்படுத்த பிறகு தமிழ் மக்கள் எதிர்கொள்ளுகின்ற பல பிரச்சனைகளுக்கு தீர்வு காண்பதாக சொல்லியிருக்கின்றார். நானும் அதை நம்புகின்றேன். அந்த வகையில் ஜனாதிபதி அவர்களுக்கு நாங்கள் முழு ஒத்துழைப்பையும் பங்களிப்பையும் கொடுத்து
எங்களுடைய
தீர்வாண வேண்டும், தீர்வாண முடியும் என்ற நம்பிக்கையை வெளிப்படுத்தி என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
சூதி மீலங்கட கரு ரோவண பண்டார மெத்துமா புத்துமாறு மினித்து பாக்கால
கரு மூலாசன மந்திரிமணி මංගිතන්නේ ලංකාවේ අද දවසේ තියෙන අර්බුදත් එක්ක කතා කළ යුතු අමාත්‍යංශයක වැසීස්සයන් ගැන කතා කරන මොහොතේ. හැබැයි මේ අමාත්‍යංශය යට ගිහිල්ලා වෙනත් අමාත්‍යංශයක් සංස්කෘතික අමාත්‍යංශය ගැන තමයි අපි කතා කරන්නේ. හැබැයි සංස්කෘතික අමාත්‍යංශය ගැන කතා කරනකොට අද අපේ ප්‍රධාන පුරවැසියා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉස්සරලාම ඇවිල්ලා උදේම බණ හැමදාම දේශනා කරන ඒ අපේ ගරු ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විතරක් නෙමෙයි මුළු බෞද්ධ සංස්කෘතියම මංගිතන්නේ වෙනස් කරා. අඟුලිමාල සිවුර දාගෙන බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරා. හැබැයි අපි දන්න අඟුලිමාල නම් සිවුර දාගත්තට පස්සේ හොඳ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඈ මේ එතකොට අපිට අහන්න තියෙන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් දෙව්දත්ත ඇඟිලිමාල එකතු කරේ කියලා. එතකොට මේ තරම් විකෘතියක් කතා කර කර දවස ගානේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා බණ දේශනා කරන අපේ ගරු ජනාධිපතිතුමා මේ රටේ සංස්කෘතියත් එක්ක වෙනස් කරලා තියෙනවා. ඒ වගේම අද අපි කතා කළ යුතුව තියෙනවා මේ රටේ අද වෙනකොට කතා කළ යුතු හොරකම් දූෂණ වංචා ගණනාවක් තියෙනවා, අක්‍රමිකතා තියෙනවා. NMRA එකේ දත්ත ටික මකලා ඒ හරහා හොරකම් කන්දරාවක් කරලා දූෂණයක් සිද්ධ කරලා තියෙනවා. ඒ ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැහැ. ඒ ගැන කතා කරන්නේ නැහැ. බැඳුම් කර වංචාවේ මේ රටට විශාල හලාපයක් වුණා. ඒ ගැන කතාවක් නැහැ. ඒ වගේම සීනි බදු වංචාව මේ රටට බද්දු වංචාවක් වුණා. ඒක හරගෙන කතාවක් නැහැ. කාබනික පොහොර ගෙනල්ලා ඒ හරහා මේ රටේ ජනතාවගේ මුදල් කාබාසින වුණා. ඒක ගැන කතාවක් නැහැ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හරහා විශාල මුදල් කන්දරාවක් අපිට අහිමි වුණා. අපේ ව්‍යාපෘති අපේ ධීවරින්ගේ වෘත්ති අහිමි වුණා. ඒව ගැන කතා කරන්නේ. හැබැයි ඒව ගැන ඒවගෙන් හොරකම් කරගෙන ගිහලා තමන්ගේ මඩිය තර ගරගත්තු මිනිස්සු අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කරනවා. මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ සංස්කෘතික ඇමතිවරයා විදිහට කතා කරපු දේ තමයි අද මුළු පාර්ලිමේන්තු තුළම කතා කරන්නේ. අවුරුදු 5ක් තිස්සේ වංචා දූෂණ ඔක්කොම අරගෙන ඇවිල්ලා මාස 11ක් තුළ මෙරටේ විශාල වැඩකන්දරාවක් කරපු ඒ ඇමතිතුමා ගැන තමයි අද දෝෂාරෝප කරගෙන එතුමා ගැන විතරක් කතා කරනවා නම් ඒත් කමන්නේ. එතුමාගේ ආදරණීය බිරිඳත් මේකට දැලා කියනවා. ඒ ගැන කතා කරන්නේ චන්දේ දිනුවා කියලා අල්ලකට ගිහිල්ලා කුකුල් පාම් වලට පැනලා කුකුළු ටික හොරෙන් මරාගෙන ඇවිල්ලා තමයි ඇවිල්ලා මෙතන ජනනි ප්‍රේමදාස ගැන කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරන්නයිද? ඒ කතා කරන්නේ මොකක් ගැනද? මෙච්චර උත්තරීතර පාර්ලිමේන්තුවේ පුද්ගලික ගනුදෙනුවක් ගැන තමයි කතා කරන්නේ. මේකේ හොරා කාපුවා කප්පරක් තියෙනකොට පුද්ගලික ගනුදෙනුවක් ගැන කතා කරනවා. නා පුද්ගලික ගනුදෙනු කතා කරනවා නම් ওই පැත්තේ මට කියන්න පුළුවන් එක ඇමති කෙනෙක්ගේ ගෙදර හැදලා ලක්ෂ 50ක් තියෙනවා වඩු වැඩ වඩු කාර්මිකයාගේ මුදල ගෙවන්නේ නැතු. එවුවත් කතා කරන්නේ මේ පොඩි සොච්චම් ගණන් ගැන කතා කරන්නේ. එවුවත් වුණා නීති අනුකූල දඬුවම් කරන්න ඔබතුමාලා ගාවනේ ආණ්ඩු දින. හැබැයි ඒ කිසි දෙයක් ගැන කතා කරන්නේ නැතුව අද මේ ඔක්කොටම සජිත් බීතිකාව. ඇයි මොකද යන තැන හැම තැනම සජිත් වදා රොද බැඳගෙන ජටේ ජනතාව ඊළඟ විකල්පයේ ජටේ ජනතාව මැතිවරණයක් ඉල්ලගෙන කටයුතු කරනවා. මෙයාට යන්න එන්න මගක් නැහැ. ඒ නිසා සජිත් ගැන කතා කරනවා. සංස්කෘතික අරමුදලේ මුදල් කාබාසින කරපු විදිය ඔබතුමාලට මතක ඇති. අපේ දැක්ක පන්සල් වල මෙච්චර සංස්කෘතික අරමුදලට ගොඩ නැගිලි තියෙද්දි පන්සල් වල හාමුදුරු සතුටු කරන්න ඒ හාමුදුරුවෝ
ඔබතුමාට දැන් නිතර එකක කාලයක් තියෙනවා
ඒ කට්ටියට ලක්ෂ 13 ගණන් මාසෙට ගෙවනවා. ඒ වගේම ගිරුවාපත්තුවෙන් තල්ලරණට කියලා සයිකල් රේස් පවත්වන්න සංස්කෘතික අරමුදලේ සල්ලි පාවිච්චි කරනවා. හැබැයි ඒව ගැන කතාවක් නැහැ. හැබැයි පන්සල් වෙහෙර වෙහෙර හදන් පහ වෙහෙර විහාර හදන් වීදම් කරපු සල්ලි ගැන තමයි මෙලට මහලු කැක්කුම තියෙන්නේ. ජනාධිපතිවරණේ කරුඩල් ජනාධිපතිවරණේදී ලමාත්‍යංශ වහන්නද ලබන අවුරුද්ද ජනාධිපතිවරණ ඇත්තේ කියලා මෙතුමාට මාස 11ක් තියදී අමාත්‍යංශ දුන්නාම අමාත්‍යංශ වහලා දාලා ලබන අවුරුද්ද ජනාධිපතිවරණ ඉල්ලන්නේ තියෙන නිසා සංස්කෘතික අමාත්‍යංශ කොහොස් සංස්කෘතික අමාත්‍යංශයක් නැහැ කියලා පැත්තට වෙන්නේද? ඒ නිසා එතුමා ඒ කාලය තුල වේගෙන් මෙරටේ විශාල වැඩකන්දරාවක් කරපු නායකයෙක්. ඒ නිසා අද ඔය ජනාධිපතිවරයා අස්සන් නොකරපු එක ගැන කියනවා. ඒ ජනාධිපතිවරයා අස්සන් නොකරපු ඒ එයාගේ ගෝලයා වැඩ කරන කාලේ තමයි අද කුලියා පිටියේ ඉඳලා බස් ගණන් එන්නේ අනුරාධපුර සංස්කෘතිය වැඩ කරන්න. හැබැයි එව්ව ගැන ඔය ගෝලියෝ එක්කම එක්ක කුක්කෝ කතා කරන්නේ නැහැ. ඒ අක්‍රමිකතාව ගැන කතා කරන්නේ.
ඔය නායකයාගේ සුවචකීකරු ගෝලයා කරපු ඒ ඒ අකටුකම් ගැන නැත්තම් අවභාවිතා ගැන කතා කරන්නේ. හැබැයි එව්ව මුකුත්
ඔබතුමාගේ කාලය අවසන්යි.
සජිත් බීතිකාව තුල ඉඳගෙන ඔබතුමාලා කතා කරද්දී ඔබතුමාලට ගමට යන්න හම්බෙන්නේ
නැහැ කියන
මතක අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ගහන මඩ අරගෙන අදනම් ලොකු තට්ටු ගෙවල් හදන්න බෑනේ. මඩ වලින් හරි ගෙවල් හදලා මෙරටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් ශක්තියක් තියෙන ආදරණීය නායකයෙක් කෙනෙක් මතක තියාගන්න කියන කාරණේ මතක් කරමින් මම නිර බොහොමත්ම ස්තුතියි.
ඊළඟට ගරු අසංග නවරන්න මහත්මයා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මුලාසනාරුල් ගරු මන්ත්‍රීතුමනි, රටේ මිනිස්සුන්ට බේත් පෙත්තක් ගන්න බැරි වෙලා තාම අසරණ වෙලා ඉන්න මොහොතක වගකීතු මහජන නියෝජිතයෝ විදියට මේ 225 අද දවසේ වැදගත් අමාත්‍යංශයක් විවාද කරන වෙලාවේ අද උදේ ඉඳන් අපි දැක්ක කාරණාවක් තමයි ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි එකතු වෙලා දෙපැත්තට මඩ ගහ ගන්නවා ඇරෙන්න මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මුහුණ දීලා තියෙන අර්බුදයෙන් ජනතාව මුදවා ගන්න ජනතාවට පිහිටක් වෙන්න විසඳුම් ගේන තත්ත්වයක් අපි දැක්කේ නැහැ. පිළිබඳ කනගාටුව පළ කරමින් විශේෂයෙන්ම ජනාධිපතිතුමා කුරුණෑගල ශික්ෂණ රෝහලක් බවට නැවතපත් කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන්ම කුරුණෑගල ශික්ෂණ රෝහලේ මේ වෙනකොට අඩුපාඩු රාශියක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. පෞගිය දවස්වල අපි සාකච්ඡා කරා මේ රෝහල පුළුල් කරන්න ඉඩම් ප්‍රමාණයක් නැවත ලබා ගනිමින් ඒ සඳහා මේ ශික්ෂණ රෝහල බවට පත් කරනවා වගේම මේ කටයුත්තත් ඉතාම කඩිනමින් ඉෂ්ට කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම නියෝජනය කරන ගල්ගමු ආසනේ ගල්ගමු මූලික රෝහල ජයිකා ආධාර යටතේ ඉදිකරලා විශාල පහසුකම් ලබා දීලා අද වෙනකොට ක්‍රියාත්මක නොවන මට්ටමකට පත් වෙමින් යනවා අංශ ගණනාවක් වහලා තියෙනවා. ඒ පලස්සභාව යටතේ තිබුණත් මේ පිළිබඳව විශේෂම සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීම අපි ලබා ගන්න කැමැතියි. මොකද පලස්සභාව මේ වෙනකොට වහලා දාන තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ගල්ගමු මූලික රෝහල, ඒ වගේම නිකවැටිය මූලික රෝහල, ඒ වගේම පොල්පිදිගම මහව මේ දිසා රෝහල්, ඒ වගේම නාන්නේරිය, ගිරිබාව, පෙරකොම්පුර, මීගලෑව, ඇහැටුවැව, ඒ වගේම නිකවැව ආදී ප්‍රාදේශීය රෝහල් ගණනාවක්, කරඹේ නාගොල්ලාගම ආදී ප්‍රාදේශීය රෝහල් ගණනාවක අද වෙනකොට විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. අවශ්‍ය වෛද්‍යවරුන් නැහැ, ඒ වගේම හෙදියන් නැහැ, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැහැ, ඒ වගේම බෙහෙත් තේත් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. හුඟක් රෝහල් වලින් පෞද්ගලික අංශයට තමයි යොමු කරන්නේ මේ අවශ්‍ය සේවාවන් ලබා ගන්න. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා, මේ පිළිබඳව විශේෂ මැදිහත් වීමක් කරන්න කියලා. අසරණ ජනතාවක් මේ වෙනකොට පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න ඌව වෙල්ලස්සේ රුපියල් මිලියන 200ක් ජනාධිපතිතුමාගේ අයවැය ප්‍රකාශයේ වෙන් කරලා තියෙනවා. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨය ආරම්භ කරා ඒ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒ කටයුතු ඉතාම ඉක්මනින් අවසන් කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම රජයේ පුහුණු විකිරණ ශිල්පීන් ඉන්න ඩිප්ලෝමාධාරීන් මේ වෙනකොට මාස 6ක් ඔවුන්ගේ පුහුණු අවසන් කරලා මම දැනුවත් වෙ ඉන්නවා 27 දෙනෙක් ඩිප්ලෝමාධාරීන්.
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් පවසන පරිදි රෝහල් ගණනාවක විකිරණ ශිල්පී පුරප්පාඩු තියෙනවා. ඉතින් මේ විකිරණ ශිල්පී පුරප්පාඩු පිරවීම සඳහා මොවුන් බඳවා ගැනීමේ කටයුත්තත් කඩිනම් කරන්න කියලා ඉල්ලීම කරමින්, ඒ වගේම බෞද්ධ චිකිත්සක සේවා ව්‍යවස්ථාව මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒක ඔබතුමාට වගකීමක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා ඒ කටයුත්ත අවසන් කිරීම සඳහා නායකත්වය දෙන්න. ඒ වගේම බුද්ධ ශාසන සංස්කෘතික අමාත්‍යවරයා විදිහට අපි පෞගේ කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීම් කරා 2015 මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කරපු සේවකයන් 300 ගණනක් එළියට දැම්මද 2015 යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඒවා දේශපාලන පත්වීම් කියලා ඔවුන්ගෙන් 60 ගණනක් නඩු මාර්ගයට ගිහිල්ලා නඩු කම්කරු ඉන්ස්ටිස් සභාවෙන් තීන්දුව දුන්නා මේ උදවිය නැවත සේවයේ පිටවන්න කියලා හිඟවැටුප් එක්ක. නමුත් ඒක තවමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ විදුර වික්‍රමනායක මෙතුමාගේ ඉල්ලා හිටිනවා මේ උදවිය ඉසා ඉතාම අසරණ භාවයට පත්වෙච්ච පිරිසක් මේ උදවිය නැවත සේවයේ පිටවීම සඳහා ඔබතුමාගේ මැදිහත් වීම ලබා දෙන අපි 2015 පස්සේ දැන් වසර ගණනාවක් ගිහිල්ලා මේ උදවිය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා තියෙනවා කම්කරු තීන්දුව නැවත යොමු කරන්න කියලා. නමුත් අමාත්‍යංශ පැත්තෙන් ඒ වගේ මධ්‍යම සංස්කෘතික අරමුදල පැත්තෙන් ඔබතුමාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා අසරණ භාවයට පත් වෙලා ඉන්න මේ උදවිය නැවත සේවයේ පිටවලා ඔවුන්ගේ හිඟ වැටුප් ලබා දීම කෙසේ වෙතත් නැවත ඔවුන්ගේ සේවය ලබා දීම සඳහා ඔබතුමාගේ මැදිහත් වීම ලබා දෙන්න කියලා. ඉතින් මම අවසාන වශයෙන් ඉල්ලා හිටින්නේ අරගලය
නිසා ජනාධිපතිතුමාට ගෙදර යන්න සිද්ධ වුණා. අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා ඇස් වෙන්න සිද්ධ වුණා. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ වගේම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනිබත් වුණා. රාජ්‍ය ආයතන විනාශයට පත් වුණා. ඉතින් මේ අරගලයෙන් පස්සෙවත් අපි ජාතියක් විදිහට නැවත හිතලා මේ ප්‍රශ්න ටික තේරුම් අරගෙන මේ රට ගොඩනැගීම සඳහා අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කරන්න ඕනේ වෙලාවක්. පාර්ලිමේන්තුව රැස් වෙන දිනකට කෝටිකට වැඩි වියදම් කරනවා. මේ අයවැය විවාදය කාරක සභාව අවස්ථාව ඇතුළු විවාද කරන්න මාසයකට වැඩි කාලයක් අපි වෙන් කරගෙන තියෙනවා, කෝටි 30ක් විතර. එතකොට
ඔබතුමාගේ කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා මුලාසරණුරු ගරු මන්ත්‍රීතුමනි, අපි අලුතෙන් හිතන්න පටන් ගත්තොත් පමණයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා සියලු දෙනාටම අලුතෙන් හිතන්න කියන ආරාධනාව කරමි. බොහොම ස්තුතියි, මට කාලය ලබා දුන්නු.
මීළඟට ගරු කපිල අතුකෝරළ මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් තියෙනවා.
අවසරයි ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි. ඇත්තටම සෞඛ්‍ය සහ සංස්කෘතික කටයුතු පිළිබඳව වැශිෂ්‍ය සාකච්ඡා කරන අවස්ථාවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට කනගාටු වෙනවා. අද දවසේ මේ පාර්ලිමේන්තුවේ මාතෘකාව වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ ජලනි ප්‍රේමදාස මැතිතුමිය ගැනවීම කනගාටුට කාරණාවක්. මීට කලින් කතා කරපු අපේ අසංක අනවරත්න ගරු මන්ත්‍රීතුමා කුව බේත් පෙත්තක්වත් ගේන්න විදිහක් නැති වෙලාවේ අපි මෙහෙමද මේ සභාව තුළ හැසිරිය යුත්තේ කියලා තව වතාවක් අපි සිටිය යුතු තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මොනවා හරි චෝදනාවක් තියෙනවා නම් ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරලා හරි විගණකාධිපතිතුමාගේ මොනවා හරි වார்த்தාවක් තියෙනවා නම් කොමිෂන් සභාව වார்த்தාවක් තියෙනවා නම් ඒ පිළිබඳව වෙනම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇවිල්ලා සාකච්ඡා කරලා හරි ඒ පස්සෙ විසඳ ගන්න කියලා ඉල්ලා සිටිමින් මම මතක් කරනවා ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයක් විදිහට ගත්තහම මේ දිස්ත්‍රික්කය තුළ සිංහල සහ දමිළ මුස්ලිම් මේ ජාති වර්ග තුනම ජීවත් වෙනවා. එතකොට කොළඹට වඩා ගොඩක් දුර බැහැරින් පිහිටීම නිසා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මේ ඉන්න අහිංසක මිනිස්සු පීඩාවන් බොහොමයක් විඳිනවා. ඇත්තටම මධ්‍යම රජයට ආйти රෝහල් දෙකක් පමණයි තියෙන තිරිකුණාමලයේ මහ රෝහල සහ කන්තලේ මහ රෝහල. අනිත් සියලු රෝහල් පළස් බවට ආйти රෝහල්. එතකොට පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ගත්තහම දිස්ත්‍රික්කයේ හා කෙළවරක මම කන්තලේ ඉඳලා ගත්තොත් කිලෝමීටර 200කට ආසන්න දුර ප්‍රමාණයක් ඉවාගෙන මම පදවි ශ්‍රීපුරට යා යුතුයි. එතකොට පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ බහුතරයක් මේ මිනිස්සු බහුතරයක් ඉන්න තැනක ඇතනම වකුගඩු රෝගයේ වැළඳුණු රෝගීන් බොහොමයක් ඉන්නවා. එතකොට මිනිස්සු දහසකට ලෙඩුන් දහසකට ආසන්න ප්‍රමාණයක් එතන ඉන්නවා. එතනද තිරිකුණාමලයේ ප්‍රදේශයට එනවා නම් කිලෝමීටර 120කට විතර ආසන්න දුර ප්‍රමාණයක් ඉවාගෙන ඉන්න ඕනේ. අනුරාධපුරට යනවා නම් කිලෝමීටර 80ක විතර දුර ප්‍රමාණයක් ගිවාගෙන යා යුතුයි. ඉතින් මම යෝජනාවක් කරනවා කරු සෞඛ්‍ය මුතුමත් මේ ඉන්න වෙලාවේ ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාගිනුත් මේ වගේ තැනක අපිට පුළුවන් නම් වකුගඩු රෝග ඒකකයක් ආරම්භ කරන්න ඇත්තනම ඒක ඉතා ඉහළ කටයුත්තක් බව මතක් කරනවා. ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කේ ගත්තහම මම ඉතාම ගෞරවයෙන් අපේ ගරු සෞඛ්‍ය මාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම වෙරුගල් ලීචලම්පත්තු දමිළ ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. කින්නියා මූතුරු ගත්තහම මුස්ලිම් ප්‍රජාව ජීවත් වෙන ස්ථානයක් බහුතරය. එතකොට සේරවිල ප්‍රදේශය, කන්තලේ, තඹලගමුව, මොරවය, ගෝමරන් කඩවල, පදිශ්‍රීපුර, කුච්චවේලිය, පුල්මුඩේ, තිරිකුණාමලයේ වගේ ප්‍රදේශ ගත්තහම රෝහල් කීපයක් මේ තියෙන රෝහල් නගා සිටු වීමෙන් අපිට සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් තිරිකුණාමලයේ විසඳ ගන්න පුළුවන්. වෙරුගල් ඉඳලා දමිළ කෙනෙක් එනවනම් හදිසි ඇති වෙන තත්වයකදී කන්තලේට කිලෝමීටර 60කට ආසන්න දුරක් ගිවාගෙන පැමිණිය යුතුව තියෙනවා. සමහර ලාවට එන වෙලාවට ඒ රෝගියෙකුට මගදී කරදරයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට සේරුවාවිල තියෙන රෝහල අපිට වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නට උත්තරයක් හම්බෙන බව මතක් කරනවා. ඒ වගේම ගරු සෞඛ්‍ය මාත්‍යතුමනි, වෛද්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ තිරිකුණාමල දිස්ත්‍රික්කයේම දැවැන්ත ගැටලුවක් තියෙනවා. කන්තලේ රෝහල තුල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 70%කට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතු වුවත් මේ වෙනකොට සාමාන්‍යයෙන් 25 දෙනෙකුට විතර ආසන ප්‍රමාණයක් තමයි වෛද්‍යවරු ඉන්නේ. දැවැන්ත ගැටලුවක් එතන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම තිරිකුණාමලයේ මහ රෝහල අතරම මුහුද අයිනේ තියෙන්නේ සංචාරක කර්මාන්තයත් එක්කත් ඕනනම් මේ රෝහල පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව පිළිබඳව සොයා බලලා අපි මීට කලින් සාකච්ඡා කරා ගරු සෞඛ්‍ය මන්ත්‍රීතුමත් එක්ක ඒක වෙනත් තැනකට අපිට ලබා දීමට පුළුවන් නම් මුහුද අයිනේ
තියෙන ඔබතුමාට තව මිනිත්තුවක කාලයක් තියෙනවා.
තියෙන හින්දා මුහුදු සුලගත් එක්ක එන මේ ලවණ මිශ්‍ර සුලගත් එක්ක ඒ රෝහල තුල තියෙන සමහර සෞඛ්‍ය සම්බන්ධ මේ දේවල් වලට හානි සිදු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි,
තියෙන සමහර ප්‍රශ්න අපිට සාකච්ඡා මාර්ගෙන් සම්බන්ධීකරණය තුලින් විසඳාගත හැකිව තියෙනවා. ත්‍රිකුණාමලයේ මහරෝහලේ ගැටලුවක් තියෙනවා. තියෙන ඉඩකඩ ප්‍රමාණය මදි හින්දා එහි වෛද්‍ය අධ්‍යක්ෂතුමා ඉල්ලීමක් කරනවා යවට තියෙන තවත් රාජ්‍ය ආයතන කිහිපකින් ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන නිසා ඉතාම පුංචි ගැටලු මේව සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් මම ඉතාම ගෞරවයෙන් මේ වෙලාව ඉල්ලනවා අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන මොහොතක ඒ වගකීම් බාර අරගෙන තියෙනවා මේ 225ටම වගකීමක් තියෙනවා. මිනිස්සු ඡන්දෙ දුන්න මේ 225ටම. ඒතොර මේ 225ටම මේ ඡන්දෙ දුන්නු මිනිස්සු පලිද මේ ඇතුලේ මේ
දෙතුමා නවත්වන්න ඔබතුමා කාලය අවසానයි.
මට එක විනාඩියක් දෙන්න. ඉතින් ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි
මන්ත්‍රීතුමා කාලය අවසానයි.
ඇත්තටම අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ වෙලාවේ හැමෝම එකට එක්කාසු වෙලා සහයෝගයෙන් කටයුතු කළ යුතුව තියෙන බව මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. මම නිහඬව ස්තුතියි.
මන්ත්‍රීතුමා
ගරු මුලාසරණ බෝන මන්ත්‍රීතුමනි ඔබතුමා මට විනාඩි 5ක් තියෙනවා කියලා කිව්වා. ඔබතුමා මට ඉවර කරන්න කියලා කියනවා හරියටම 4ට විනාඩි 4යි. මං තජුට්ටක් අරගෙන ඉවර කරනකොට 4:30 වෙනකොට තප්පර 4:30 30ක් යනකොට මම කතාව ඉවර කරලා මම වාඩිත් වෙනවා.
ඔබතුමාට මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මේ ටයිමින් එක බලා ගන්න පුළුවන්. නෑ ඔබතුමාගේ ටයිමින් එක නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ නෑ පාර්ලිමේන්තු සිස්ටම් එකේ ටයිමින් එක. නෑ මම වගකීමෙන් මේ කියන්නේ මොකද මම මේ මම හිතන්නේ කා මම කිසිම මන්ත්‍රීවරයෙකුට එහෙම දෙයක් කළා නෑ. ඔබතුමා බලා ගන්න පුළුවන් ඊළඟ මේ ළඟට උපු ගරු උපුල් ගලප්පති මැතිතුමා ඔබතුමාට මිනිත්තු
පහක කාලයක් තියෙනවා. මම හිතන්නේ අද දවසේ තාමත් මම කනගාටුදායක දවසක්. මොකද මඩ අවලාද කොමිස් ගැනීම කප්පම් ගැනීම වංචා දූෂණ පිළිබඳව තමයි අද සාකච්ඡා වුණේ. ඒ පැත්තෙන් මේ පැත්තට ගහනවා මේ පැත්තෙන් ඒ පැත්තට ගහනවා. මේක තමයි අපේ සංස්කෘතිය. මේ අවුරුදු 74 30 අද මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා ඉවරයි. දුප්පත් රාජ්‍ය බවට පත් වෙලා ඉවරයි. අදටත් ජනතාව මේක දිහා සජීව බලන් ඉන්නවා. මේකද අපේ දේශපාලනේ. මේකද අපේ උත්තරීතර පාර්ලිමේන්තුව. මේ ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ඊළඟ පාර්ලිමේන්තුවත් අඩුම ගානේ විරස් කරන්න උත්සාහ කරන්න. ඒ නිසා අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ වැයශීර්ෂය ගැන කතා කරන වෙලාවේ බංකොලොත් රටක සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් තියෙන අවස්ථාව කතා කරන වෙලාවේ අද ඖෂධ හා උපකරණ හිඟය අති උග්‍ර අවස්ථාව කතා කරන වෙලාවක්. අද අත්‍යවශ්‍ය ඖෂධ වලින් 150ක් අද රෝහල් වල නැහැ. අද ශල්‍යාගාර වලින් පටන් ගත්තට පස්සේ සායන වලින් සහ අද වෙනකොට බාහිර රෝගී අංශයටත් මේ ඖෂධ හිඟය බලපාල ඉවරයි. ඒ ඖෂධ හිඟය නිසාම ඒ ඖෂධ වල මිල ඉහළ යාම. මොකද රෝහල් වල වෛද්‍යවරු ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්නේ එළියෙන් බෙහෙත් ගන්න. ඒ නිසා එළියෙන් මිල ඖෂධ වල මිල 100 ඉඳලා 600 දක්වා ඉහළ ගිහලා ඉවරයි. මේකට නියාමනයක් නැහැ. අද වෙනකොට අපි දන්නවා ඖෂධ 1300කින් 100ක් විතර නියාමනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් අද වෙනකොට මේ නියාමනයෙන් එහාට ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව මේ රටේ ඖෂධ හිඟය ඉතාමත්ම උග්‍ර තැනක තියෙන්නේ. මේකට සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙන රුපියල් බිලියන 23ක් මහිත සෞඛ්‍ය අමාත්‍යතුමා දන්නවා. මම හිතන්නේ බිලියන 23ක් විතර ගෙවන්න තියෙනවා. අද වෙනකොට මේ බිලියන 23 ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් අපේ මුදල් ඇමතුමා විදිහට අතිගරු ජනාධිපතිතුමා මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා හිට්ලර්ට කතා කරනවා. ඊට පස්සේ මේ විපක්ෂෙ ඉන්නකොට නෙල්සන් මැන්ඩෙලා වගේ කතා කරනවා. හැබැයි අපි එතුමා කියන කතා එක්ක බලනකොට මෙතන යනකොට චාලි චැප්ලින් වගේ තමයි යන ප්‍රකාශ තමයි එතුමා කරන්නේ. නිසා මේකද විය යුත්තේ. නිසා අපි ඉල්ලීමක් කරනවා මුදල් ඇමතුමා විදියට මේ ඖෂධ සැපයුම් කරගේ මේ හිඟ මුදල් ටික ගෙවන්න. නැත්නම් මේ සැපයුම් ජාලය අවහිර වෙලා තියෙන්නේ. මේ තවදුරටත් මේ ඖෂධ හිඟය උග්‍ර වෙනවා. ලෙඩ්ඩු මැරෙනවා. ඒ වගේම තමයි අද වෙනකොට ඒ තත්ත්වය එසේ තිබේදී වෛද්‍යවරු වෘතු පිටින් රට යනවා. අද වෙනකොට වගකීමෙන් කියන්නේ අද වෙනකොට වෛද්‍ය නිලධාරීන් 2500කට වැඩි රට ගිහිලා තියෙනවා. අද වෙනකොට විශේෂඥ වෛද්‍යවරු 450කට වැඩි රට ගිහිලා තියෙනවා. ඔබතුමාලා ඒක බොරු නම් මේක ගැන රිසර්ච් එකක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න පුළුවන්. මම කියන්නේ හේතුව තමයි අද SLMC ක හරහා ගුඩ් ස්ටෑන්ඩින් සර්ටිෆිකේට්ස් මේ මාස 6ට 3000කට වැඩි ඉල්ලලා තියෙනවා. පහුගිය අවුරුදු 3ෙම ඒක 1000කට අඩුවෙන් තමයි ඉල්ලලා තිබුණේ. සර් රට යන ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. වෛද්‍ය ශේෂයේ සියලු දෙනාම අද නර්සස්ලා යනවරට අද මයින් ස්ටාෆ් එක රට යනවා. හැබැයි මේ සෞඛ්‍ය පද්ධතිය මේ තරම් ඉස්සරහට වැටුණොත් පර්යාන්ත රෝහල් ටික, මූලික රෝහල් ටික, මේ මහ රෝහල් ටික, කිලිනොච්චි, වවුනියාව, මේ වගේ මොණරාගල, හම්බන්තොට මේ රෝහල් වල වෛද්‍යවරු නැති වෙනවා. සම මේ පිළිබඳ වැඩසටහනක් හදන්න වෛද්‍යවරු තබා මේ රටේ ඉඳවා ගැනීම වැඩසටහනක් හදන්න. ඒ වෙනුවට ඔබතුමාලා කරන්නේ බදු ප්‍රතිපත්තිය හරහා මේ රටේ වෘත්තිකය නැත්තටම නැති කර තත්ත්වයට පත් කරනවා. අද වෙනකොට ඔබතුමාලා පිමුරුපත් හදලා ඉවරයි. රුපියල් ලක්ෂයක ආදායමක් ගන්න මිනිසෙකුට මාසෙකට 6%ක බද්දක් ගන්න. මේ තත්ත්වයෙන් පුළුවන් ද අපිට වෘත්තිකය මේ රටේ තියාගන්න? මේ තත්ත්වයෙන් පුළුවන් ද අපිට වෘත්තිකය මේ රටේ ඉන්නේ කියලා අපිට ඉල්ලන්න? හැබැයි මේ තත්ත්වය ඉතාමත්ම දරුණු තත්ත්වයක් සෞඛ්‍ය ඇමතුමනි. ඒ වගේම මුදල් ඇමතිවරයා විදිහට රටේ ජනාධිපතිවරයා මේ ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මේ අපි දන්නවා මේ පැත්තේ අපි හිටවු කලින් පැත්ත මෙතන මේ දැන් ජනාධිපතිතුමා කියන විදිහටම මේ අහිස්කන්දේ වැජිච්ච ටයිටනික් නැව ඔය නැවට වෙන්නේ මොකද්ද කියලා අපි දන්නවා. මොකද ජනාධිපතිතුමා දන්නවා නැව අවසානයේ ගිලෙනවයි කියලා. හැබැයි මම දන්නවා හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ පගාකාරයෝ ඒ වගේම කොමිස්කාරයෝ නොවන පිරිසක් ඔය පැත්තේ ඉන්නවා. හැබැයි ඒ පිරිසට මම ආදරෙන් ඉල්ලනවා. ඇමතිවරු රාජ්‍ය අමතිවරු වෙලා ඉන්නවා, මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. ඒ පිරිසට අපි කියනවා ඔය නැවෙන් ඔය ගිලෙන්න කලින් ආරක්ෂිතව පැත්ත මාරු කරන්න. නැත්නම් ඔබතුමාලට වෙන්නේ ඔය සෙට් එකත් එක්කම ගිලෙන්න. හැබැයි ගිලන වෙලාවේ දූෂිත මංකොල්ලකාර පගාකාර කොමිස්කාරෝ ටික ගාන්ට බහලා යනවා ඔබතුමාලත් එක්ක ඔය නෙව ගිලනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන්නේ මොකද අපිත් මේ රටට ආදරය කරන මිනිස්සු ඔතන ඉන්න ඔය බහුතරයක් පිරිස මේ රටට ආදරය කරන මිනිස්සු හොරු මංකොල්ලකාර දූෂිතය නෙමෙයි. නමුත් සුළුතරයක් නිසා ඔබතුමාලට ඒ මඩ ප්‍රහාණය එනවා. අපිත් හිටවු පැත්ත. ඒ නිසා ඒ ඉල්ලීමක් කරන ගමන් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ රජය මීට වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලීම කරන ගමන් මගේ වචන සල්පෙන් ඉම කරන බොහොමත්ම ස්තුතියි.
ඔබතුමා
ඔබතුමා පිළිගත්ත මගේ විනාඩියක් මනුෂ්‍ය ගතියක් සමාවදීව දේව ගතියක් මගේ විනාඩිය මම අපේ නලින් බණ්ඩාර මන්තුමාට දෙන්න කියලා යෝජනා කරනවා.
හරි මන්තුමා.